ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් තවත් මාසයක අවසාන සතියේ අවසාන දිනයට ළඟා වෙද්දී අපි බලමු මේ මාසය පුරාමත් ලෝකයේ පුරාම වාර්තා වෙමින් තිබුණු සිදුවීම් සහ ඒ වගේම එම සිදුවීම් වල යාවත් කාලීන වන සිදුවීම් විදිහට මේ ඊයේ පෙරේදා සිට තවත් අලුත් තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙනවා. ඉතින් ලෝකයේ තියෙන ප්‍රමුඛතම කාරණා කීපය පිළිබඳව අවධානය යොමු කරන්නයි ඔන්න එහෙමනම් දැනුත් අපි පුරුදු ලෙසට සූදානම් වන්නේ ලොව වටා විදේශ විද්‍යා සමාලෝචනයෙන්. ප්‍රංශ ප්‍රවෘත්තිසේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාත් සුපුරුදු විදියට සූදානම් වෙමින් සිටිනවා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ඊශ්‍රායල් පලස්තීන ගැටලුවේ මේ ගාසා තීරයට අමතරව දැන් අලුත් මෙහෙයුම් පටන් ගන්න තියෙනවා වෙස්ට් බැංක් එකේ බටහිර ඉවුරේ. බටහිර ඉවුර සම්බන්ධව දෙපාර්ශ්වය අතර ගැටුම් තිබුණ කලිනුත් නමුත් මෙහෙයුම් උත්සන්න කරන්නට ඊශ්‍රායලය කටයුතු කළා තියෙනවා. මේක පිළිබඳව ලෝකයේ දැවන්ත අවධානයක් තියෙනවා, විශේෂයෙන්ම ලෝකයේ බලවත් රාජ්‍යවල. මේ පිළිබඳව වන අලුත් තත්ත්වයේ විමසා බලමින් එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡා පටන් ගන්නවා.
ඔව් දිලුක්ෂි, මේ බටහිර යුරේ ඊශ්‍රායල් හමුදා විසින් අලුතෙන් මේ ප්‍රහාර දියත් කළා තියෙන්නේ ගාසා තීරයේ දැනට පවතිමින් තියෙන ඒ හමුදා මෙහෙයුම් වලට අමතරව. මීට කලින් අවස්ථාවලදී මේ පලස්තීන ප්‍රදේශවල වාර්තා වුණේ ඊශ්‍රායල් හමුදාව තනිතනිව ඒ යම් යම් ප්‍රදේශවල මෙහෙයුම් සිද්ධ කළාට සාන කීපයක එකවර මේ ආකාරයෙන් මීට කලින් මේ විදිහට හමුදා මෙහෙයුම් දියත් කරේ නැහැයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මේ බටහිර යුරේ මේ මෙහෙයුම් වලදී ඊශ්‍රායලය සඳහන් කරන්නේ මේ ගාසා තීරයේ ප්‍රහාර වලට ආයුධ සැපයීම සම්බන්ධයෙන් බටහිර යුරෙන් ගොඩක් අවස්ථාවලදී පතුරම් මේ වගේම යුද උපකරණ සපයනවායි කියලා. ඉතින් ඒවා සොයන්න තමයි මේ විදිහට මේ මෙහෙයුම් ඔවුන් දියත් කළා තියෙන්නේ. මේ විශාල දැවැන්ත පාබල හමුදාවක් පාවිච්චි කළා මේ සිද්ධ වෙන මෙහෙයුම් වලදී. පළවෙනි දවසේ කියන්නේ බදාදා දිනේදී පමණක් 11 දිනක් ජීවිතක්ෂයට පත්වුණයි කියලා වාර්තා වෙනවා. එතකොට බ්‍රහස්පතින්දා වෙනකොට තවත් 5 දිනක් ජීවිතක්ෂයට පත්වුණයි කියලා ඒ අලුත්ම වාර්තාවක් තිබුණා. මෙතනදී ඊශ්‍රායල් හමුදාවට හානියක් වෙච්ච බව සඳහන් වෙන්නේ නැහැ. ඔවුන් කියලා තියෙනවා ඔවුන් ආරක්ෂිතව ඔවුන් මේ හමුදා මෙහෙයුම සිද්ධ කරගෙන යනවා. ගුවන් ප්‍රහාර හැමත් එතකොට යුද ටැංකි පාවිච්චි කරගෙන මේ ප්‍රහාර එල්ල කරලා විශාල ප්‍රදේශයක් මේ වෙනකොට බටහිර යුර ප්‍රදේශයක් විනාශ කරලා තියෙනවා කියන සඳහන් වෙනවා. ඔක්තෝබර් 7 වෙනිදා පටන් ගත්ත ඒ ගාසා තීරයේ ඇතිවෙච්ච ඒ සටන් අලුත් මගකට යොමු වීමක් හැටියට මේ වෙනකොට තමයි වාර්තා වෙන්නේ.
දැන් එතකොට මේ වෙනකන් ඇමරිකාව ඇතුළු බලවත් රාජ්‍යයේ සහයෝගය තිබුණේ ඊශ්‍රායලයේ පැත්තට. හැබැයි දැන් අපි මේ බටහිර යුරේ මෙහෙයුම් ආරම්භ වීමත් සමගම දකිනවාමල් මේ බලවත් රාජ්‍යවල විරෝධතාව ඊශ්‍රායලයේ කෙරෙහි එල්ල වෙනවා. ඒ සඳහා වන පදනම මොකක්ද දැන් මේ අලුත් විරෝධතාවයට?
දිලුක්ෂි, දැන් මේ වෙනකොට යුරෝපයේ රටවල් මේ ඊශ්‍රායලයේ දිගින් දිගටම සටන් විරාමයකට එකඟ නොවි ඊට අමතරව බටහිර යුරේත් මේ විදිහට සටන් ආරම්භ කිරීමත් එක්කලා යුරෝපා සංගමය තමන්ගේ සමාජික රටවල් වලට දැනුවත් කිරීමක් කළා තියෙනවා. ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සම්බාධක වලට යටත් කළ යුතුද නැද්ද කියන කාරණාව පිළිබඳ ඔවුන්ගේ අදහස් ලබා දෙන්න කියලා. ඉතින් දැන් බටහිර රටවල් ඊශ්‍රායලයේ රාජ්‍යයට ඍජුවම නොවුනත් මේ රාජ්‍යයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් ඉලක්ක කරගෙන සම්බාධක පැනවීමේ අලුත් ප්‍රවණතාවයකට යොමු වීමට කටයුතු වෙමින් තියෙන බව පේනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන්ම තමන්ට පක්ෂපාතී බටහිර රටවල් කියන දෙයටත් ඇහුම්කම් නොදෙන තත්ත්වයක් තුළ තමයි මේ විදිහට අලුත් ක්‍රියාමාර්ගයක් ඊශ්‍රායලයට එරෙහිව ගැනීමට ඔවුන් දැන් පෙළඹිලා තියෙන්නේ.
යුද වාතාවරණයක් පවතින මීළඟ ප්‍රධාන ප්‍රදේශයේ කෙරෙහි අවධානය යොමු කරමු. යුද ගැටුම් ඇවිල්ලා තියෙන යුක්‍රේන රුසියා පැත්තට මොකද වෙලා තියෙන්නේ කියලා දැන් අපි සති කීපයක ඉඳන් වාර්තා කරගෙන යනවා. රුසියාව අභ්‍යන්තරයට යන්නට යුක්‍රේන් හමුදා සමත් වෙලා තියෙනවා කියලා අපි කලාප කීපයකුත් එහිදී සඳහන් කිරීමකුත් කළා. දැන් මේ වෙනකොට යුක්‍රේනයේ ඩොනියස්ක් කියන කලාපයට අයත් යම් යම් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම දුෂ්කරයි කියලා තමයි අපිට මේ යුක්‍රේනයේ පැත්තෙන් වාර්තා වන්නේ. ඒ පිළිබඳව අලුත් තොරතුරු දැනගන්න කැමතියි අමල්.
ඔදිලුක්ෂී, යුක්‍රේන් ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා මේ පොක්රොස් කියන ප්‍රදේශයේ ඩොනියස්ක් කියන ප්‍රාන්තයේ තියෙන ප්‍රධාන මර්මස්ථානයක් හැටියට හැඳින්වෙන ස්ථානයක්. එම ප්‍රදේශය දැන් රුසියාවේ හමුදාව විසින් ඒ ප්‍රදේශයට තම බටපිරිස එවමින් තියෙනවායි කියලා සඳහන් වෙනවා. ඉතින් මේක යුක්‍රේනයේ සඳහන් කරන්නේ තමන්ට යම් කිසි පසුබැස්මක් හැටියට. නමුත් යුක්‍රේන් හමුදාව පහුගිය සති කිහිපය පුරාවටම රුසියාවේ තුල තියෙන විශේෂයෙන්ම කර්ස්ක කියන ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒකට එකට එක කිරීමක් හැටියට තමයි මේ වෙනකොට රුසියාව මේ ඩොනියෙට්ස්ක් ප්‍රාන්තයේ තියෙන යුක්‍රේනයට අයිති ඒ ප්‍රධාන සංදිස්ථානයක් මේ වෙනකොට අත්පත් කරගත්තයි කියලා කියන්නේ. දෙපාර්ශ්වයේ විසින්ම ඩ්‍රෝන ප්‍රහාර වලින් තමයි මේ මෙහෙයුම් සිද්ධ කරන්න කියන කාරණාවත් මේ රටවල් දෙකෙන්ම මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා.
අපිට වාර්තා වෙනවා මේ ඕස්ට්‍රේලියාව ඉන්දුනීසියාවත් එක්කත් ආරක්ෂක සහයෝගීතාවක් ඇති කරගත්තා කියලා, විශේෂයෙන්ම මේ කලාපීය ආරක්ෂාව පිළිබඳව සලකා බලමින්. එතනදී මේ ඉන්දුනීසියාව වගේ රාජ්‍යයක් සමග මේ විදිහට ආරක්ෂක ගිවිසුමක් ඇති කරගන්නට ඕස්ට්‍රේලියාවේ තිබුණු පෙළඹවීම මොකක්ද?
ඔව් දිලුක්ෂි, ඊයේ වෙනකොට ඕස්ට්‍රේලියාවයි ඉන්දුනීසියාවයි මේ ආරක්ෂක ගිවිසුම අත්සන් කළා. මේ ගිවිසුම ප්‍රකාරව දෙරට හමුදාව එකිනෙකා සමග කිට්ටුවෙන් කටයුතු කිරීමටත් ඒ එක්කම එකිනෙකාගේ භූමිය පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍ය ආරක්ෂක කටයුතු සිද්ධ කරන්නටත් මේ එකඟතාවය අනුව ඉඩ ලැබෙනවා. ඉතින් මේකේ පළවෙනි පියවරක් හැටියට නොවැම්බර් මාසේ වෙනකොට නැගෙනහිර ජාවා ප්‍රදේශයේ හමුදා බටපිරිස් 2000ක කණ්ඩයක් මේ දෙරටෙන්ම එකතු වෙලා ඔවුන්ගේ පළවෙනි ඒකාබද්ධ යුද මෙහෙයුම, යුද පුහුණු මෙහෙයුම පවත්වන්නට තීන්දුව කළා තියෙනවා. ඉතින් මේ දෙරට අතර ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂාව වශයෙන් ඉතාම වැදගත් ගිවිසුමක් හැටියට මේක හඳුන්වලා තියෙනවා.
මේ ප්‍රවෘත්තිය නම් මේ ගෙවිලගේ සතියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණු ප්‍රවෘත්තියක්. ඔබට තියෙනවද මේ ටෙලිග්‍රෑම් ඇප් එක? එමනම් ගොඩක් වෙලාවට මේ සම්බන්ධව තොරතුරු ඔබට දැනටමත් ලැබිලා ඇති. ඔය වට්ස්ඇප් එක වගේම පුද්ගලයන් අතර ආරක්ෂිතව පණිවිඩ හුවමාරු කිරීම සඳහා තියෙන තවත් ඇප් එකක් තමයි ටෙලිග්‍රෑම් කියලා කියන්නේ. මේ ටෙලිග්‍රෑම් ඇප් එක හඳුන්වා දුන්න පුද්ගලයා පාවෙල් ඩුරොව් කියන මෙහි හිමිකාරීත්වය දරන පුද්ගලයා ප්‍රංශයේදී අත්අඩංගුවට පත් වුණා. විශේෂයෙන්ම ඇප් එක බොහෝ දේවල් සම්බන්ධව නීති කඩ කරනවා කියලා එහිදී චෝදනාවට ලක් වුණා. මම කැමැති අමල් ඒ සම්බන්ධව තියෙන තත්විත අවසාන වශයෙන් විමසා බලන්න.
ඔව් දිලුක්ෂම කිව්වා වගේ මේ පාවෙල් ඩුරොව් ඇති කරපු ටෙලිග්‍රෑම් කියන මේ ඇප් එක ලෝකයේ මේ වෙනකොට විශේෂයෙන්ම මිලියන 900ක විතර ග්‍රාහකයන් මේ ටෙලිග්‍රෑම් ඇප් එක දිනපතාම පාවිච්චි කරනවා කියලා සඳහන් වෙනවා. මේකට ප්‍රධාන හේතුවලා තියෙන්නේ මේකේ ආරක්ෂාව, කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදුවන සංවාදයක් තුන්වන පාර්ශ්වයකට අහුන්කන් දීමට හෝ ඒ සඳහා ඒ තොරතුරු ලබා ගැනීමට අවකාශ නැති තත්වයකට ඉතාමත්ම ආරක්ෂිතව කතා කරන්න පුළුවන් ඇප් එකක් හැටියට තමයි මේක හඳුන්වලා තියෙන්නේ. මීට කලින් අවස්ථාවලදී මේ ටෙලිග්‍රෑම් ඇප් එකේ නිර්මාතෘ ප්‍රංශ රජයත් සමග ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කළ තිබුණා. ඒ එක්කම ඔහුට මැක්‍රොන් ජනාධිපතිවරයා රටට ඇවිල්ලා මේ ටෙලිග්‍රෑම් ආයතනයේ ප්‍රධාන කාර්යාලය ප්‍රංශයේ විවෘත කරන්නට කියලත් ආරාධනාවක් කළා තිබුණා. එතරම් කිට්ටුවෙන් ඔහු ප්‍රංශ රජයත් එක්ක කටයුතු කළා තිබුණා. නමුත් පහුගිය කාලේ දිගින් දිගටම මේ ඇප් එක පාවිච්චි කරලා සන්නිවේදනය කරන පුද්ගලයන්ගේ තොරතුරු, රහස්‍ය තොරතුරු රජයේ බලධාරීන්ට ලබා නොදීමේ හේතුව නිසා ටෙලිග්‍රෑම් ඇප් එක දිගින් දිගටම බලධාරීන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන පටන් අරගෙන තිබුණා. ප්‍රංශ බලධාරීන් මේ වෙනකොට උන්ට චෝදනා එල්ල කළා තියෙන්නේ මේ ඇප් එක පාවිච්චි කරගෙන, නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරමින් ළමා අපචරණ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු රජයට ලබා නොදීමේ චෝදනාව මත තමයි මේ වෙනකොට පාවෙල් ඩුරොව්ව මුලින්ම අත්අඩංගුවටපත් වෙනවා. පස්සේ ඔහුව දැන් මේ වෙනකොට නිදහස් කළා තියෙනවා. නමුත් ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය තහනම් කළා තියෙනවා. ඔහුට රටින් පිටවීම වළක්වලා තියෙනවා. ඔහුට නඩු පැවරීමට කටයුතු කළා තියෙනවා. නමුත් ඔහු සඳහන් කරනවා තමන්ගේ සමාජ මාධ්‍ය ජාලාව පාවිච්චි කරලා ඒකේ හුවමාරු වෙන කරුණු සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ කන්ටෙන්ට් එක සම්බන්ධයෙන් ඔහුට වගකීමක් දරන්නට බැහැයි කියලා. නමුත් මේ වෙනකොට ප්‍රංශයේ පමණක් නෙමෙයි අනිකුත් යුරෝප රටවලිනුත් ඔහුව දැඩි පීඩනයට ලක් කරලා තියෙනවා. මේ සමාජ මාධ්‍ය තුලින් නොයෙකුත් අකටයුතුකම් සිද්ධ වෙන ඉඩකඩ තියෙනවා. ඒ වගේම මුදල් විශුද්ධිකරණය වගේ කාරණාවත් මේවා පාවිච්චි කරගෙන සිද්ධ වෙනවා. ඒ නිසා ඔහුගේ ආයතනයට සිද්ධ වෙනවා රජය සමග කිට්ටුවෙන් කටයුතු කරන්නට. නමුත් ඒකට බලපෑමක් දක්වපු නිසා තමයි මේ විදිහට දැන් ඔහු ප්‍රංශ නීතිය යටතේ ඔහුට දැන් නඩු පවරන්න කටයුතු කරලා තියෙනවා.
හොඳහෙනම් මේ සතිය පුරාම වාර්තා වෙන ප්‍රමුඛතම ලෝකයේ ප්‍රවෘත්ති පිළිබඳවයි තොරතුරු පිළිබඳවයි අපේ එහෙනම් ඒ අවධානය යොමුනේ. තොරතුරු සමාලෝචනය කරන්න සම්බන්ධ වුණු අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිය පළ කරනවා. අමල් බොහොම ස්තුතියි. අපි එහෙනම් හමු වෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.